හොඳයි සාබ. දෙදහස් දහාට වසරේ තුන්වෙනි මාසේ හයවැනිදා භාවනා වැඩසටහන. විවෘත මනසින් ධර්මය අහන්න ඉක්මනින් ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න අමාරු වෙලා තියෙන සම්ප්‍රදායිකයෙක් වශයෙන් බණ අහන නිසා. කවුද මේ සම්ප්‍රදායිකයා? ජාතිකයා, ආගමිකයා, දැනුගත් කෙනා. දැන් බුද්ධාගමික කෙනෙක් හැටියට බණ ඇහුවොත් මොකද වෙන්නේ? එයාට සත්‍ය තෝරගන්න බැරි වෙනවා. එයා හැම එකටම අහනවා ඕක බුද්ධාගමෙන් පාලියෙන් කොතනද කියලා තියෙන්නේ. ඒ කියන්නේ එයාට පාලියෙන් කොතනක හරි තියෙන්න ඕන. නැත්තම් බෑ. නැත්තම් බාර ගන්න. දැන් එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? යා උත්සාහ කරන්නේ පිළිගැනීමක් ඇති කරගන්න. පිළිගැනීමට යා තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන්නේ තමන්ගේ පාරම්පරික පොතපත. ඊළඟට අපි හිතමුකෝ වෙන ආගමක ඉන්න කෙනෙක් කියන. ඊට පස්සේ ආ බලන්නේ අපේ ආගමේ ඔබ කොයි වෙද කියලා දෙන එහෙම එකක් කියලා නැහැ නේ අපේ. එහෙනම් ඒක අදාළ නැහැ. මෙන්න මේ தত্ত্বය නිදහස් වෙන්න ඕන නිදහස් චින්තකයෙක් ළඟ. මොනවද ලෝකේ යන සම්ප්‍රදාය මොකද? ෆ්‍රී තින්කර් කියලා. හැබැයි ඒ චින්තනය ඇතුළේ ෆ්‍රී බවක් නැහැ. දකින්නේ නැහැ. නේද? අර ෆ්‍රී තින්කර් කෙනෙක් වෙන නිදහස් චින්තකයා බවට පත් වෙන්න ඕන. ඒ වචන බවට පත් වෙනෝ හෘදයෙන් නුවණින් එතෙන්ට වෙනස් වෙන්න දන්නේ නැහැ ගොඩක් අය. මම නම් හෙව්වේ බුද්ධ ආගම නෙමෙයි. මම හෙව්වේ නිවීම. මම හෙව්වේ නිවීම. බුද්ධ ආගම නෙමෙයි. මේ මහා පෘථුවිය තුළ කුඩා කීටියෝ වශයෙන් හැදිලා අවුරුදු මිලියන ගාණක් තිස්සේ පරිණාමය සිද්ධ වෙලා වලිගේ හැලිලා නියපොතු කැපිලා දත් කොට වෙලා ආදී වශයෙන් නොයෙකුත් නොයෙකුත් පරිණාමයන් මේ ශරීරයේ සිද්ධ වෙලා හොඳ පිරිපුන් හැඩරුව තියෙන ඥානවලට මිනිස්සයා පත් වුණාට පස්සේ මේ ආගම් ටිකක් ආවා අවුරුදු 5000කින් මෙහා තමයි ඔක්කොම ආගම් ටික තියෙන්නේ. බුද්ධ ආගම 2600 ගානයි මේ. රසානිත් ආගම් ගත්තාම 2000යි 1800යි ඔය වගේ ගණන් තියෙන්නේ. එතකොට මිනිස්සු පිස්සු වැටෙන්න පටන් ගත්තේ අවුරුදු 5000කින් මෙහා. මම මේ සත්‍යය පැහැදිලි කරනවා මිසක් කාටවත් මේ දොසක් කියන්නේ නැහැ. ඕනම තැනක කුසලා ධම්මා තියෙනවා නම්, ඒ කියන්නේ යහපත තියෙනවා නම් ලෝකයාට මොන ආගමික ලියකෙල්ලෙන් කියවුණත් ඒක ශ්‍රේෂ්ඨයි. මොනාගමක ලියවිල්ලෙන් කියලා තිබුණත් මානසිකවත් භෞතිකවත් ලෝකේ විපතක් සිද්ධ වෙන දෙයක්. ඒක වැඩක් නෑ. ප්‍රතික්ෂේප කිරීමට හයියක් තියෙන්නත් ඕන, හරි මාර්ගෙහි ගමන් කරන්නත් ලොකු හයියක් තියෙන්න ඕන. තමන්ගේ හෘද සාක්ෂියට අපිට පිට ගමනක් නැහැ නේද? අපිට තියෙන්නේ මනෝමය ගමනක් යන්න තියෙන. මනස වෙනස් කරගෙන යන්න, මනසේ හයියක් තියෙන්න ඕන කුසලයට යන්න. අකුසලයේ දුරු කරන්නත් කුසලයේ දුරු කරන්නත්. එතකොට බලන්න, ඔබ යන්න අවුරුදු 5000කින් එහාට. එතකොට අපි නූතනේ දකින ආගම එකක්වත් මොකක්වත් නැහැ. එතකොට මේ මිනිස්සයා නිකාම නිකං හරිම නිදහස අහස දිහා බලාගෙන ඉන්නවා ඇති. ගහකොළ දිහා බලාගෙන ඉන්නවා ඇති. හැබැයි ඒගොල්ලෝ අතරත් ගැටුම් තිබුණා. ඒ තමයි වස්තු සම්පත්වලට ප්‍රධානත්වයට. සිංහයන් අතරත් තියෙනවනේ නේ වස්තු සම්පත්වලට ප්‍රධානත්වයට ගැටුම් හටගත්තා. නමුත් මුකුත් වෙන මුකුත් තිබුණේ නෑ ඔළුවේ. ඉතින් හැබැයි මේ දෘෂ්ටි නොතිබුණාට වෙන වෙන ඉතින් දෘෂ්ටි තිබුණා. මේ අපේ ගෝත්‍රයේ කට්ටිය, අපේ පලාතේ කට්ටිය, අපේ වර්ණයේ කට්ටිය නේද? එතකොට ඒව තමයි ඊළඟට ආගම් බවට පත් වෙන්නේ. ඊළඟට ඉතින් මිනිස්සු හදාගත්ත ඇදහිලිත් තිබිලා තියෙනවා. නැත්තේ නැහැ. හැබැයි මේ ටික තිබුණේ නැහැ, වෙන ටික තිබුණා. එහෙනම් මේකෙන් පැහැදිලි වෙන එක දෙයක් තමයි, මේක හැමදාම යම්කිසි විශ්වාස ඇදහිලි තත්ත්ව ලෝකෙ පවතිනවා. හැමදාම පවතිනවා. මේක දෘෂ්ටිධාරියෝ පවතිනවා. පිළිගන්න එපා කියන එකවත් පිළිගන්න කියන එකවත් නෙමෙයි කියන්නේ. අපේ මේ මනෝභාවයට සිද්ධ වෙච්ච දේ තේරුම් ගන්න. ඕන දෙයකට වඳින්න, ඕන දෙයකට ගරු කරන්න, ඕන දෙයක් අදහන්න, ඕන දෙයක් මේ ෆලෝ කරන්න ප්‍රශ්නයක් නැහැ. තමන් අවබෝධයට පත් වෙලා මොකද්ද මේ මනෝවිද්‍යාව? මනෝවිද්‍යාව තමයි බ්ලැන්ක් CD එකක් තියෙනවා, එම්ටි CD එකක් තියෙනවා, empty pen drive එකක් තියෙනවා. අපි අරගෙන ඇවිල්ලා ඒකට දත්ත ටිකක් දානවා. තේරුණානේ? දැන් මෙහෙට ආවම බන දාගෙන යනවා. කොල්ල කොමියුනිකේෂන් එකට ගිහලා සින්දු දාගෙන යනවා. එතකොට බන දාපු පෙන් එකේ තියෙන බන, සින්දු දාපු පෙන් එකේ තියෙන සින්දු. දැන් අපි තියාගන්න ඕන මොකද්ද පෙන් එකේ? බනද සින්දුද? ඔව්, අපි දැනට කියමු බන කියලා. ඇත්ත වශයෙන්ම මේ බන වලින් කරන්නේ නැවතත් මේ පෙන් ඩ්‍රයිව් එක තිබුණු තත්වයට ෆෝමැට් කරලා දෙන එක. සියල්ල ඩිලීට් කරලා දෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ ආයි අර බ්ලැන්ක් CD එක, එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එක දකින්න පුළුවන්. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා කියන්නේ ඒක දිෂ්ටි නොගන්නා වූ සිල්වත් බව. දෘෂ්ටි ධාරියෝ හරි පුදුම විදියට ප්‍රචණ්ඩයි. දැන් අපේ බෞද්ධයන්ට නම් දෘෂ්ටි ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. දෘෂ්ටි තියෙනවා තමන්ම විනාශ කරගන්න, එච්චරයි. ගොඩක් වෙලාවට අල්ලපු ගෙදර කෙනාට පොඩ්ඩක් ඉරිසියා කරන්න වගේ පොඩි පොඩි දෘෂ්ටි ටිකක් තියෙනවා. එවනේ සමහර ආගම්වලට තත්ත්වාරෝපණයෙන් දීලා ඔළුව මකලා තියෙන්නේ. දැක්කෙත් නෑ හත්මුතු පරම්පරාවකින් එහා කෙනෙක්. තව ඉදිරියට හත්මුතු පරම්පරාවකින් එහා කෙනෙක් දකින්නෙත් නෑ. එහෙම දෙවියෙක් හරි භූතයෙක් හරි බ්‍රහ්මයෙක් හරි යක්ෂයෙක් හරි පෙරේතෙක් හරි මොකෙක් හරි එකෙක් ඔළුවට දුන්නහම දිගට 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 ඒ මිනිස්සෙ එක පිළිගන්නවා. ඊට පස්සේ මිනිහා ඒකෙන් ආවේශ වෙනවා, පිස්සු වැටෙනවා. ඇති වෙන සිතක් නැහැ. ජීවිතේ යම් පිස්සුවක් ඔළුවේ තියාගෙන ජීවත් වෙනවා. අගේට නිදහසේ ලෝකේ දකින්න තිබුණ අවකාශය නැති කරගෙන තියෙනවා. අනේක වේද දුක් ගැහැට සමහරලාට ඒ වෙනුවෙන් විඳිනවා. නමුත් ඇති ප්‍රතිඵලයක් නැහැ. මොන පැත්තෙන් හරි දෘෂ්ටිගත වුණාම දැන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෘෂ්ටිගත වෙනවා. ඉතින් ඒවයින් පීඩා වෙන්නේ ඊළඟට. සමාජයක් වශයෙන් විවිධ විවිධ දෘෂ්ටි ඇති කරලා තියෙනවා. ඒවයින් මිනිස්සු කොටු වෙලා පීඩා විඳිනවා. පුජ්‍යල නිදහසක් නැහැ. දැන් මොකද අපි කරන්න තියෙන්නේ? මේ ආධ්‍යාත්මය තුළින් සියලුම දෘෂ්ටි ටික අතු ගාලා දාන්න. අතු ගාලා කොස්සත් එළියෙන් තියන්න. කොස්ස ඇතුළේ තියාගන්න. එතකොට කට්ටිය කට්ටිය ඇවිල්ලා එක එක දෘෂ්ටි දාවි අහගෙන ඉන්නේ. දොරවල් වහගෙන ජනේලෙ. තීර දෘෂ්ටි ටික ඔක්කොම අතු ගාලා එළියට දාලා පොස්සත් එළියට තියලා කට්ටිය වටේම ඇවිල්ලා දෘෂ්ටි දාවි කියාවි අහගෙන ඉන්න ජනේලෙ ඇතුළට ගන්න. ඒ නිසා එයා විඳිනවා ජීවිතයේ සතුටක්, දෘෂ්ටි නැති සතුට. දෘෂ්ටි නැති සතුට. බලන්න ඔබටත් තියෙනවද බලන්න දෘෂ්ටි නැති සතුට? බාහිර සෘෂ්ටි නැති වුණාට පස්සේ එනවා පරවාදනේ. පරවාද කියන්නේ අනුන්ගේ පිටින් ලැබෙන ආගමික, ජාතික, වාර්ගික, සමාජික දෘෂ්ටි. ඕවා ඇටෙනවා. ඕවට අනුව සම්මුතිව ජීවත් වෙන්න මේක ප්‍රශ්නයක් නැහැ. ඒ ටික නැති වුණාට පස්සේ එනවා අත්වාදය. මගේ මම විසින් හදා ගන්නා වූ දෘෂ්ටි, මම දකින විදිය. ඒවත් නැති කර ගන්න. දැන් මම විසින් හදාපු දෘෂ්ටිත් නෑ මා තුළ, ලෝකයා විසින් හදාපු දෘෂ්ටිත් නෑ මා තුළ. අවබෝධයෙන්ම ගොඩ නැගෙන්න ඕන මේවක් නිෂ්ඵලයි. අලුයමලා කෙළබිද නිෂ්පලයි වගේම මේ දෘෂ්ටිවල තියෙන යථා ස්වභාවයේ තේරුම් අරගෙන මේකේ තියෙන මිරිඟුව තේරුම් අරගෙන නිෂ්පලයිනේ මිරිඟුවත් මිරිඟුව තේරුම් අරගෙන ඒක පස්සේ දුවල නැහෙන ස්වභාවය දුරු කර ගැනීමයි යථා අවබෝධය කියන්නේ. ඒක යථා භූත ඥාන දර්ශනයේම ආත්ම පරිවර්තනයකින්ම දෘෂ්ටි එකක්වත් වැඩක් නැහැ. සමහර අය අතුගානවා හරියට ඒක කලබලයට අතුගාගෙන යනවා ගේ. එතකොට ගේ ලස්සනට අතු ගෑවෙනවද? නෑනේ, තැනින් තැන කුණු පැල්ලම් තියෙනවා. කෙනෙක් කියන බොහෝම හිමින් දූවිලි ඔක්කොම ටික එකතු කරලා අහු මුළු වල ඔක්කොම මේව කරලා හිමින් අතුගාගෙන යනවා. තව එක්කෙනෙක් ඉන්න වැඩි අවමුළු එහෙ මේ අතු ගන්න පේන හරියින් විතරක් අතු ගාගෙන යනවා. තම සිද්ධි තියෙන නේද? ඒ කෙනා ඉන්න ගෙවල් අතු ගන්න විදිය. ආයි කෙනෙක් ඉන්න එක්කෙනෙක් උඩින් අතු ගාලා දාන මැද කුණු පැල්ලම් තියෙනවා. සමහර අය ඉන්න අතු ගන්නෙම නැහැ. සමහර අය ඔක්කොම හොඳට පිරිසුදු අතු ගාගෙන යනවා. අතු ගාගෙන ගිහිල්ලා කුණු ටිකක් එළියට දානවා. දාලා ආයි කොස්ස ඇතුලේ තියාගෙන ඉන්නවා. නේද? ගෙවල් ඇතුලේ කොස්ස ආයි අරගෙනව නේද? හොඳට පිරිසිදුව පවිත්‍රව කොනක ඉඳලා අතු ගාගෙන යන්නත් ඕන. කුණු ටික ඔක්කොම එළියට දාන්නත් ඕන. කොස්සත් එළියෙන්ම තියලා එන්න ඕන. සමහර අය මට පේනවා කොස්ස තියාගෙන ඉන්නවා. ඔබට තේරෙනවද මේ කියන කතාව ආධ්‍යාත්මයට ගැළපිලා? දෘෂ්ටි නිසා විඳින විඳවන ලෝකයේ දෘෂ්ටි නැතුව සන්තෝෂයෙන් සතුටෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. නිර්වාණය සමග දෙවියන් සමග මරණින් පස්සේ එක්වෙන්නට පාරමී පුරන ලෝකයේ යමෙකුට ජීවත්ව සිටියදීම දෙවියන් සමග නිර්වාණය සමග එක්ව වාසය කිරීමට හැකිනම් මොනතරම් භාග්‍යයක්. ඒ තමයි කොස්සත් එළියෙන් තියපු පිරිසුදුකම්. විශ්වයේ වේගය හරීම බලවත්. එම වේගයට ඉඩ දෙන්න ඔබ එය වෙනුවෙන් කිසිවක් කළ යුතු නැත. හරියට මනුෂ්‍යයාගේ උත්සාහය බස් එකක් ඇතුළට නැගලා බස් එක ඉස්සරහට යන්න කියලා ඇතුළේ ඉඳගෙන තල්ලු දානවා. සීට් එකෙන් අල්ලගෙන සීට් එක තල්ලු කරගෙන ඉන්නවා. එතකොට ඒක බස් එකට දෙන තල්ලුවක්ද? නෑනේ නේද? ආන්න ඒ වගේ තමයි, හරි නිෂ්ඵල උත්සාහයක තමයි මනුෂ්‍යයා ඉන්නේ. විශ්වයේ හරි ප්‍රබල වේගවත් ගමනක් ධාරාවක් තියෙනවා. ඒ ධාරාවට ඔබ ඉඩ දෙන්න. ඔබ අර බස් එක ඇතුළේ ඉඳගෙන බස් එක තල්ලු කරනවා වගේ වැඩ කරන්න නැතුව ඔබ නිදහස්ව සිටින්න. එවිට විශ්වයේ වේගයෙන් බස් එකේ වේගයෙන් බස් එක ආවේ ඉස්සරහට. අර වේනේ මිනිස්සු එහෙම බස් එක ඇතුළට නැගලා බස් එක තල්ලු කරනවා. ඔහුගේ කිසිදු ඒ වේගයක් බස් එකට එකතු වෙන්නේ නැහැ. ක්‍රියාවක් නැතුව ගමනක් තියෙනවයි කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ක්‍රියාවක් නැතිව ගමනක් තියෙනවයි කිව්වොත් විශ්වාස කරනවද? ඔබ විශ්වාස කරන්නේ නැහැ. ඔබේ අධ්‍යාත්මික ක්‍රියාවක් නැතුව ගමනක් තියෙන්න බෑ. ඒ නිසා ඔබ නිරන්තරයෙන්ම ක්‍රියාවකටම බැස ගැනීමෙන් සිටිනවා. ක්‍රියාවක් නැතුව ගමනක් තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කර්මය නිරෝධය කිරීමෙන් සැනසීම ලැබේ. කර්මය නිරෝධය කිරීමෙන් සැනසීම ලැබේ. කර්මය ඉක්මවීමෙන් සැනසීම ලැබේ. දැන් මේ ඔබට අභියෝග වෙලා මේ ඔබ නැහෙන්නේ කර්මය ඉක්මවා ගන්න බැරුව. ඒ කියන්නේ මනෝ කර්මය. මනෝ කර්මය ඉක්මවන්න ලස්සන ලෝකය විවර වෙයි, අවදි වෙයි, පේන පටන් ගන්නවි ඔබට. ඉතින් ඔබ ලේසියෙන් දන්න දේ තමයි කර්මය ඉක්මවන්න නෙමෙයි, ඔබ විසින් හදනවා ඊළඟට ආයි තව කර්මයක්. මොකද්ද? මම කර්ම නොකර ඉන්න ඕන. හරි, දැන් ඒකට මොකද කරන්න ඕන? මම හදනවා ක්‍රමයක්. සිතුවිලි දිහා බලන් ඉන්නවා, මොකුත් පිළිගන්නේ නැහැ. ඔන්න ඒක කර්මයක්. එන එන සිතුවිලි යටපත් කර කර අනිත්‍යයි 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 කියලා එළවනවා. ඔන්න තව කර්මයක්. එයින් එනවා, මෙහින් යන දෙනවා ගණන් ගන්න නිතෝ ඉන්නවා. ඔන්න තව කර්මයක්. ඒවට දිහා ඇලෙන්නේ නැතුව බලාගෙන ඉන්නවා. බෝක්කුවක් උඩ ඉන්න රස්ති අධිකාරියෙක් වගේ. ඔන්න තව කර්මයක්. කර්මයෙන් එහාට හිතන්න ලොකු ඥානයක් තියෙන්න ඕන. මොකද මේ සතාට උවමනා වෙලා තියෙන්නේ, මේ සතාම නිවන් දකින්න ඕන කියන මතයේ තමයි ඉන්නේ. ඉතින් සතා හැටියටම තමයි නිවන් මග යන්නත් හදන්නේ. ඉතින් සතා ගිහිල්ලා 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 අවදක හරි ඉතින් මේ සතා තේරුණා නම් මම සතෙක් කියලා ගත්ත තැන තමයි කර්මය තිබුණේ. කර්මය තියෙන තැන තමයි පුජ්‍යලත්වේ තිබුණේ කියලා අන්න එදාටවත් එයා නිදහස් වේවි. බුදු දහම අක්‍රියාවාදී නෙමේ, ක්‍රියාවාදී නෙමේ, හේතුන්ගෙන් හටගන්නා වූ ධර්මය. හේතු නිරුද්ධ වීමෙන් නිරෝධ වෙන හේතුඵල නිරෝධය. යේ ධම්මා හේතුප්පවවාදී සංහේතු තථාගත. තාම මේ අස්සජි මහරහතන් වහන්සේ වචන කීපයෙන් මුළු බුද්ධ ශාසනයම ත්‍රිපිටකයම කිව්වා. හේතුන්ගෙන් හටගන්නා වූ ධර්ම හේතු නිරෝධ කිරීමෙන් නිරෝධයට පත් වෙනවා. තාම ගම්භීර වචනය. කාටද මේ කියන්නේ? මේ අගසව් තම්තුරු ලබන දෙනමට ලැබිච්ච අනුශාසනය. එතනින් දර්ශනය උදා වුණා. ඔබ එතනද ඉන්නේ? ඔබ මේ මමෙක් හදාගෙන ධර්මයක් කියලා එකක් තියෙනවා, මේක දකින්න ඕන, මේක දැක්කහම අතර අපායට යන්නේ, ඒක නිසා මම මේක කොහොම හරි දකින්න ඕන, අනිත් කෙනත් ධර්මයේ දැක්කා මාත් දකින්න ඕන. නිකන් ධර්මයේ දකින්නවා කියන්නේ නිකන් ඇඟ ගැස්සිලා ගිහිල්ලා පෙරලිලා යන එකක්, නිකන් පොඩ්ඩක් ඇඬෙනවා වගේ එකක් කියලා හිතලා හොයන්න යන්න එපා. එතකොට ඒක මහ විකාරයක් වෙනවා. ප්‍රඥා දර්ශනේ අදා පඤ්ඤාය පස්සති. මොන දකින්නේ? හේතුන්ගෙන් හටගත් දේ හේතු නිසා නැතිලා යනවා. සම්බේ සංඛාර අනිච්ච. අනිත්‍යතාවයක් අනාත්මතාවයක් තියෙන්නේ. ඉතින් ඒව අල්ලගත්තොත් දුක්ඛතාවයක් කියන දුකයි කියන්නේ ගැලවීමට සාධක කරගන්න කියන එක. මේ අනිත්‍යතාවය තේරුම් ගන්නකොට කොච්චර මේ අනිත්‍යතාවය තීව්‍ර වෙනවද කියනවනම් අනිත්‍යතාවයත් අතහැරෙනවා. අනිත්‍යතාවය දැක්ක කෙනාට අනිත්‍යතාවය අතහැරිලා තියෙන්නේ. අනාත්මතාවය අවබෝධ කරගන්නකොට අනාත්මතාවය අතහැරිලා. මොකද අනාත්මය ආත්මය කරගන්න බෑ. දුක්ඛතාවය අවබෝධ කරගන්නකොට දුක අතහැරිලා තියෙන්නේ. යමක් දුකයි කියලා අවබෝධ කරගෙන නැත්නම් තමයි දුක. යමක් අනාත්මයි කියලා අවබෝධ කරගෙන නැත්නම් තමයි ඒක ආත්ම වෙලා තියෙන්නේ. ධර්මයේ කියලා නම් තියෙන්නේ කුසල අකුසල දෙකම අයින් කරන්න කියලා. ධර්මයේ නම් කියලා තියෙන්නේ පින්පව් දෙකම අයින් කරන්න කියලා. ධර්මයේ කියලා තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේම නිට්ටි සුඛාත්ම කියන මෙන්න මේ හයම අයින් කරන්න කියලා. ධර්මයේ කියලා තියෙන්නේ මගේ කියන දේනොත් අයින් වෙන්න, මම කියන දේනොත් අයින් වෙන්න කියලා. අවසානයේ කියලා දෙන්නේ මොකද්ද? සියල්ලගෙන්ම අයින් වෙන්න. මේ සියල්ලගෙන්ම අයින් වුණු කෙනා මොන වගේද? ආන්න එයා අප්පටිමයි. සියල්ලගෙන් අයින් වුණාම ප්‍රතිමාවක් හදන්න පුළුවන්ද? ප්‍රතිමාවක් හදන්න බෑ. අන්න ප්‍රතිමාවක් හදන්න බැරි ලක්ෂණය තමයි දෙවියන් කියලා කියලා මිනිස්සු අදහන්නේ. ඉතින් ඒ දෙවියෝ මේ ඉන්නේ ඉස්සරහ. ඒ දෙවියෝ ඔබ ළඟත් පහල කරගන්න පුළුවන්. මිනිස්සු යදින දෙවියෝ බවට පත් වෙන. ඒ තමයි විශ්වයේ හැමතැනම ඉන්න පුළුවන් දෙවියන්. මේ බුදු දහමමයි. බුදු දහමම ගිහිල්ලා යම් යම් පැතිවලට විවිධ සංස්කෘතික වචනවලින් කිව්වා මෝඩයෝ මේව මෝඩ විදියට ගත්තා. ගත්තට පස්සේ ගාන්න දීපු සබන් කෑල්ල කෑව වගේ වුණා. ඊට පස්සේ මොකද යන්නේ? බඩ යනවනේ. ඥාන දීපු සබන් කෑල්ල කෑවම ඕන කයි ආගම් ඔක්කොම මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. ඥාන දීපු සබන් කෑලි කලා. දැන් බඩ යනවා. වැඩියෙන්ම මේ ඥාන දීපු සබන් කෑල්ල කන කට්ටිය තමයි අනිත් අයට ඔක සබන් නෑ කියමුකෝ. මේගොල්ලන්ට මේ නොතේරෙනම කමට කියමුකෝ. මේගොල්ලන්ට තේරුම් කරලා දුන්නත් මේක කනවා. කොලයක් මාවලවල තියෙනවා මේක කන්න එපා කියලා, ඒත් කනවනේ. එහෙනම් මෙතන කියලා දෙනේම මේ පිළිපදිනවා නම් මේ හැමෝම අවබෝධයට පත් වෙනවා. පිළිපදින්නේ අය ආගෙන ඉන්නවා. ආගෙන ඉඳලා ලබන සතියෙත් එනවා. ඊළඟ සතියෙත් එනවා. අවබෝධ කරගෙන ඉන්න, පිබිදිලා ඉන්න, ධර්මයෙන් සන්නද්ධ වෙන්න, ඒකයි වැදගත්. ඔබ සංසුන්ද, ඔබ සංවරද? මේ මොහොතේ ඔබ සංසුන්ද, ඔබ සංවරද? ඔබ සංසුන් කරගන්න, ඔබ සංවර වෙන්න. ඔබ හරියට ගිනි නිවන හමුදා බටේක් වාගේ වෙන්න. ඔබේ ආත්මය තුල, මනස තුල ගිනි ගන්න තැන් සත්වයක් නැති, පුජ්‍යලයක් නැති, ආත්මයක් නැති, දෘෂ්ටි නොගන්නා වූ, අකාලික වූ, නිරෝධ සහගත වූ ධර්මයේ රැගෙන ගිහිල්ලා එතන අවබෝධයට පත් කරලා නිවන්න. සියලු ආධ්‍යාත්මික ගැටලු සංසිඳවන්න තියෙන ඔබට තියෙන ශක්තිය කුමක්ද? ඔබ අවබෝධ කරගත්ත අකාලික බව, සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් යැයි, ගත හැකි කිසිවක් මෙහි නැත යන අවබෝධය, ප්‍රත්‍යක්ෂතාවය, පුරබෝධය කියලා කියන්න පුළුවන්. මොනතරම් අපහසුද මම මේ කල්පනා කළා. නිහඬ වෙන්න උගන්වන එක. නිහඬ වෙන්න උගන්වන එක මොනතරම් අපහසුද? නිහඬ වෙන්න ඉගෙන ගන්න එක මොනතරම් අපහසුද? ඒක තව වචනයකින් කියන සංවරය. මොනවද? සිත, කය, වචනය කියන තුන්දොරෙහි සංවරය. ඇස් දෙක පියාගෙන සමහර වෙලාවලට තමන්ට ආශ්‍රව ගැටලු එන්නේ නැත්නම් අපි අය හොයාගෙන යනවා. ඒවා හොයාගෙන ගිහිල්ලා නිවන් යනවා. එතකොට කරදරේ. අපි ගමනක් යද්දී කැලේම තියෙන කටුවිටි අපි කපන්න යන්නේ නැහැ. අපි ඉස්සරහට තියෙන කටුවිටි අයින් කරගෙනයි අපි යන්නේ. අන්න ඒ වගේ වෙන්න ඕන. නැත්තම් ප්‍රශ්න ඔක්කොම විසඳලා නිවන් දකින්න ගියොත් එහෙම මොකද වෙන්නේ? කැලේම තියෙන කටුගස් කපල ගමන යන්න හදනවා වගේ වැඩක් වෙනවා. ඒක කරන්න බෑ. අපිට මේ නිමාගන යන්නේ ඉස්සරහින් එන ගින්දර ටිකයි කටුවිටි ආදී තමයි ඉවත් කරගෙන යන්නේ. නමුත් අරමුණු කරගන්නවා අපි මොකක්ද? අකාලික නිර්වාණ ධාතුව. අකාලික නිර්වාණ ධාතුව. එහි කාලය නෑ. ඒ නිසයි අකාලික කියන්නේ. අතීත කාලයේද, අනාගත කාලයේද, වර්තමාන කාලයේද, කාල තුනම එහි නොපවතින නිසා අකාලික. අකාලික දර්ශනය පහළ වෙන්නේ මමත්වයෙන් තොරව බැලූ කල. මමත්වයෙන් යුක්තව බලන කෙනෙකුට කාලය හසු වෙනවද නැද්ද? මමත්වයෙන් යුක්ත නම් එයාට කාලය හසු වෙනවා. මමත්වයෙන් තොරව බලන කල කාලය හසු වෙන්නේ අකාලික බව හසු වෙනවා. එතන ප්‍රශ්නත් නෑ, එතන විසඳුමකුත් නෑ. කලයුත්තකුත් නෑ, නොකළ යුත්තකුත් නෑ, විය යුත්තකුත් නෑ, නොවිය යුත්තකුත් නෑ, ආ තැනකුත් නෑ, යන තැනකුත් නෑ, ඉන්න තැනකුත් නෑ. ඔබට බර ඔබමයි, ඔබට ගැටලුව ඔබමයි. ඔබේ බර ඔබ නිදහස් කළා නම්, ඔබේ ගැටලුව ඔබ නිදහස් කළා නම් ඔබ සතුටෙන්. ඔබ දුක් විඳින්නේ මම කියන කෙනා වෙනුවෙන් නොවේද? මම කියන කෙනා වෙනුවෙන් නොවේද දුක් විඳින්නේ? මේ මල ගෙදරට යන්න ඕන නැත්තම් මට හොඳ නැහැ. මේ මගුල් ගෙදරට යන්න ඕන නැත්තම් අපිට හොඳ නැහැ. අපි ගැන මොනවා හරි හිතයි. මේ දේ පොඩියට ගන්න බෑ, ලොකුවට ගන්න ඕන මේ මගුල් ගේ. නැත්තම් අනිත් අය මොනවා හරි හිතයි. පස්සේ බලනකොට මේ ඔක්කොම කරලා තියෙන්නේ මේ මම කියන කෙනා වෙනුවෙන්. මම කියන කෙනාව උසස් කොට සලකවන්න, ප්‍රශංසා කොට සලකවන්න, අගේ කොට සලකවන්න, වටිනාකමක් දෙන්න. සම්මුති වශයෙන් හොඳයි කියමුකෝ, එක වෙන්න ඕන, එක හොඳයි. පරමාර්ථ වශයෙන් ඕවයි ආසත්ත වෙන්න ඕනේ නෑ. කෙටියෙන් කියතොත් මලමිනියක් සේවාසය කරන්න. ඒක තමයි ආධ්‍යාත්මික ඉහළම අවබෝධයේ තියෙන ඉහළම තත්ත්වය. මලමිනියක් සේවාසය කරන්න. මලමිනියගේ වාසය කොයි වගේද? ඒක ලොකු පරමාර්ථයක් තියෙන්නේ. විනාත්මක බවකුත් නෙමෙයි, පරමාර්ථයක් එහි තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අතීත, අනාගත, වර්තමාන, කාලත්‍රය සමග නොඇටි මම මෙහි සිටිනවා කියන අරමුණෙන්ද නිදහස්ව පවතින්නා වූ දෙයක් බැවින් උදාහරණයක් වශයෙන් ඔය මලමිනියක් කියන වචනේ ගත්තා. එහෙම නැතුව ප්‍රයෝජනයක් නැතුව ඉන්න කියන එක නෙමෙයි. ඒවර කොහොමද? මමෙක් නෑ, ඉන්ද්‍රයන් සයෙන් ප්‍රතිචාරයක් නෑ, ස්වභාවිකත්වයක් කොට පැවතිලා ඉන්නවා. දුටුවා දුටුවා පමණයි, ඇසුවා ඇසුව පමණයි, ආග්‍රහණය වුණා එපමණයි, රස දැනුණා එපමණයි, ස්පර්ශය එපමණයි, අරමුණු පැමිණිය අරමුණු පැමිණියා එපමණයි. ය එයාට හොඳ අරමුණුත් නැහැ නරක අරමුණුත් නැහැ ඔක්කොම අරමුණු. ඔය අරමුණු හොඳ අරමුණු නරක අරමුණු කියලා බෙදන්නේ පුජ්‍යලයනේ. දැන් එකම අරමුණක් දෙනවා 10 දෙනෙකුට. එතකොට ඒක හොඳ අරමුණක් වේද එක්ක නරක අරමුණක් වේද? එක්කෙනෙකුට නරක අරමුණ, එක්කෙනෙකුට හොඳ අරමුණ, එක්කෙනෙකුට මධ්‍යස්ථ අරමුණ. එතකොට ආර්ය ධර්මයේ තේරුම් කරගත්තාම එයාට අරමුණු පහළ වෙනවා. ඒවා හොඳයි නරකයි කියලා බෙදන්නේ නැහැ. ඒක අරමුණු වශයෙන් මේක ගලාගෙන යනවා. නමුත් ඔබ ඒක පිළිගන්නේ නැතුව ඉතින් එහෙම බෑනේ. අපේ ආන්දරේ හොඳයි නරකයි කියලා දෙකක් තියෙනවානේ. ඔය බෙදන්න ඕනනේ. බෙදලා නරක දේ අයින් කරලා හොඳ දේ ගන්න ඕනනේ. ඒ කොහොමද මේ හොඳ නරක ගන්නෙ? පූජ්‍යල ප්‍රඥප්තියෙන්. පූජ්‍යල පනවා ගැනීම. මගේ ආගමෙන්ද මගේ සංස්කෘතියෙන් උගන්නපු දේ ගන්නවා. අර එකම සත්තු කොටසක් යවනවා. තමන්ගේ ආහාරය වෙනුවෙන් මේ සතුන් තෝරගන්න කියලා. බෞද්ධයා ළඟින් හරක යනකොට අනේ හරක නම් හොඳ නෑ අපි හරක ගන්නේ නෑ කියලා කියනවා. ඌර යනකොට ආ ඌර නම් කමන්නේ ඌ එච්චර ප්‍රයෝජනයක් නැති සතානේ කියලා ඌර ගනී. තව ආගමික කට්ටියක් ළඟට යනකොට ඌර නම් අපිට ගන්න හොඳ නෑ අපිට හරක තමා හොඳ කියලා ගනී. දැන් එකම සතු ටික එහෙම යන්නේ. එතකොට මේ ඔබ හොඳයි නරකයි කියලා ගන්න එක ඇතුලේ මහා තියෙන්නේ මෝඩකම. තේරුණාද? තේරෙන්නේ දෙක. පුජ්‍යල ප්‍රඥප්තියෙන් ගන්නෙ කිසි තේරුමක් නැහැ. එහෙනම් ඉතින් හොඳයි නරකයි කියලා ගන්න නැත්නම් එහෙනම් ඔක්කොම සතුටිය ගන්න පුළුවන් කියලා එක්කෙනෙක් ගන්න පුළුවන්. තව එක්කෙනෙක් කල්පනා කරන්න පුළුවන් හොඳයි නරකයි කියලා ගන්න නැත්නම් ඒක සතෙක්වත් ගන්න ඕනේ නැහැ කියලා. සම්මුතියක් තියෙනවා. සම්මුතියේ විදියට සම්මුතිය ආකාරයකට සම්මුතිය පැවැත්මකට මිනිස්සු වශයෙන් ජීවත් වෙන පරමාර්ථයක් බුද්ධහම ඒ පරමාර්ථය තුළදී මේ සත්‍ය අවබෝධ කර ගන්න. සත්‍ය තමයි සියල්ල මනෝමය. සත්‍ය තමයි සියල්ල මනෝමය. මොකද්ද? මම විසින් මවනා ලදී. ඔබ මවාගත්ත ටික ඔබ ළඟ, ඔබ මවාගත්ත ටික ඔබ ළඟ, ඔබ මවාගත්ත ටික ඔබ ළඟ. දැන් ඔය තුන් දෙනාගේ මවා ගැනීම එකයිද? නෑ නේ. මම මවාගත්ත ටික තියෙනවා නම් මවාගත්ත ටිකක් තියෙනවා නුවන් ළඟ. මනෝමය සියල්ල මනෝමය. මම විසින් මවා ගන්නා ලදී. මෙතන ඉන්න අයගේ මන් දන්න ආගමක ඒ නිර්මාණ. බෞද්ධ කෙනාගේ බෞද්ධ මනෝමය, කතෝලික කෙනාගේ කතෝලික මනෝමය, හින්දු කෙනාගේ හින්දු මනෝමය, මුස්ලිම් කෙනාගේ මුස්ලිම් මනෝමය. සබ්බේ පුතජ්ජන උම්මත්තක, සියලු පුතජ්ජනයෝ පොඩි උමතුවකින් පෙළෙනවය. උමතුවක් කියලා කියන්නේ යම් කිසි මෝහයක්. එහෙමත් නැත්නම් පුංචි පහේ පිස්සුවක්. සියලු සත්වයන්ට සිවුම් ආකාරයේ පිස්සුවක් ඇත. සිවුම් ආකාරයේ ලොකු පිස්සුවක් තියෙන්නේ. අපි එහෙම කියමු. මේ ධර්මයේ තේරුම් ගත්තාම පින්නතුනේ ඒ උත්තමය මේ සමාජයේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ නැතුව කැලෑවදිනවයි කියන එක අහන්න දෙයක්ද? ඒ උතුම මේ සමාජයේ ජීවත් වෙන්නේ මොකද? පිස්සක් කොටුවක් ඇදලත ඉන්නද ඔබ කැමති වෙනවද? දවසකටවත් කැමති නැහැ. මොකද ඔවුන් කතා කරන දේවල් වලින් අපේ ඔළුව තරක් වෙනවා. අන්න ඒහා සමානවම රහතන් වහන්සේ කෙනෙකුට මේ පුතජන සත්‍යය තේරෙනවා. උන්වහන්සේලා වහාම රුක්ක මූල ගතුවා, ශුන්‍යාගාර ගතුවා, අරඤ්‍ය ගතුවා, කැලෑවල වලට යනවා. මාතාසනනේ මේ නගරේ හිටිය මම ගේට්ටු ටික වහගෙන, දොර වහගෙන, ගේට්ටු දොර තහගෙන පාඩුවේ ඉන්නවා. ඇයි ඒක? පිස්සොත් එක්ක බෑ. ශුන්‍යාගාරයක් හදාගෙන පාඩුවේ ඉන්නයි තියෙන්නේ. කතා කරලා තේරුම් කරන්නත් බෑ, පැහැදිලි කරලා පැහැදිලි කරලා දෙන්නත් බෑ. තේරුම් ගන්නෙත් නැත්නම් අපි මොනව කරන්නේ? ඉතින් අපි මේ ධර්ම මාර්ගයේ එන ගොඩාක් පිරිසකෙත් හොබි එක තමයි පාඩුවේ ඉන්නේ කියලා. සංසුන්ව ඉන්නේ. නැත්තම් ධර්මයට කැමති කෙනෙක් එක්ක ධර්මය පිළිබඳව සාකච්ඡා කරන එක. ඒ මට්ටමේ කෙනෙක් නැතුව, ඒ භාෂාවේ කෙනෙක් නැතුව, ඒ භාෂාවේ කෙනාට කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔක්කොම ගැටලු විසඳිලාද තියෙන්නේ? ධර්මයෙන් අවශ්‍ය කරන ප්‍රතිස්ටික දීගෙන තියෙන්නේ. ඔබ තුළ සුද්ධ කර ගැනීම විතරයි කරන්න තියෙන්නේ. සුද්ධ කරන්න කියනවා, අස් කරන්න කියනවා, මලමිනියක් වගේ ඉන්න කියනවා, අකාලිකව දකින්න කියනවා, ආයි දකින්න කෙනෙක් නැහැ කියනවා, ඉපදුණු තැනම නැති වෙනවා කියනවා. ඇත්ත වශයෙන්ම ඕගොල්ලන්ට නෙමෙයි පිස්සු මට. මේ පට්ටබල් බොරු කියන්නේ මේ ලෝකෙ කවදාවත් මේ සද්ධර්මයේ වචන වලින් කියන්න බෑ. මේ පට්ටබල් බොරු කියන්නේ ලිව්වත් බොරු, කිව්වත් බොරු තමයි කියන්න වෙන්නේ. නමුත් ඇඟිල්ලෙන් යමක් පෙන්වුවාම ඇඟිල්ල දිහා බලන් හිටියොත් එයා මෝඩයා. ඇඟිල්ල දිහා බලන්න, නමුත් ඇඟිල්ලෙන් පෙන්නන්නේ වචන නෙමෙයි. මතක තියාගන්න, මේ වචන වලින් පෙන්නන්නේ වචන නෙමෙයි. අන්න ඒක දිහා බලන්න. වචන අල්ලලා හිටියොත්, වචනේ අර්ථයේ සීමා විතරක් හිටියොත් එයා ඇඟිල්ල දිහා බලන් හිටියා වෙනවා. සමහර අයට වචනේ සීමාවවත් තේරුම් ගන්න බැරි කොට වචනෙන් එහා පෙන්වන දෙයක් කොහොමද තේරුම් කරගන්නේ? ඉස්සෙල්ල හැකියාව තියෙන ඕන වචනේ සීමාව තුළ පූර්ණ අර්ථය ගොඩනගන්න. ඊට පස්සේ යාගේ ඥානයේ වචනේ අභිභව දකින්න ඕන. නැත්තම් වචන හරියේ බොරු. කිසිම තර්කානුකූල බවක් නැහැ. බුදුහාමුදුරන්ටත් ඔය චෝදනාව ආවා. ස්වාමීන් වහන්සේ එක වෙලාවකට ඇතේ කියනවා, ආයේ එක තව වෙලාවකදී නැතේ කියනවා. තව වෙලාකද වීර්ය කරන්න කියනවා, තව වෙලාකද වීර්ය නොකරන්න කියනවා, තව වෙලාවක මේක දකින්න දෙයක් නැහැ කියනවා, තව වෙලාවක උත්සාහයෙන් දකින්න කියනවා. මොනවද මේ කියන්නේ? ඒ අවබෝධයට ලක් කෙනෙක්ගේ අයිතිය සහ විෂය කුසලතාවය. තේරුණානේ? මොකක් හරි මැස්සෙක් හරි මොකක් හරි ඇවිල්ලා ලොකු කරදරයක් කරන. උටත් වෙන ඉන්න තැනක් නැතුවම මාවම හොයන් ඇවිල්ලා. ඌ නාහිරින් ගන්න හැද. ඒකයි ප්‍රශ්නේ. ඇයිලෝ ඇහි කන මැස්සොත් මොනවා හරි කියන මැස්සෙක් ඔය. ප්‍රශ්න ටික ඉවරුණාට පස්සේ මොකද කරන්න? දැන් මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා ඊට පස්සේ යා ඉගෙන ගන්නවා සතුටෙන් ඉන්න ඉගෙන ගන්නවා. දැන් දුක් ටික අවසන් වුණාට පස්සේ මොකද යාට? සතුටෙන් ඉන්න ඉගෙන ගන්නවා. කොහොමද සතුටෙන් ඉන්නේ? සතුටෙන් ඉන්නේ ලෝකේ මලු කර තියාගන්න නැතුව ඉන්න ඉගෙන ගන්නවා. ලෝක කරදර පටලවා ගන්න නැතුව ඉන්නවා. වැඩි මගුල් ගෙවල් පටලවා ගන්න නැහැ. වැඩි මල ගෙවල් පටලවා ගන්න නැහැ. වැඩි කරදර ආරෝමිය පටලවා ගන්න නැහැ. වැඩි ඔය දේවල් ටික තියා ගන්න නැතුව. යා කැමති විදියට ruci පරිදි කටයුතු කරනවා. දැන් සමහර රාතන්වාසීලා කැලේට ආරන්නේට කැමති වුණා. උන්වහන්සේ ආරන්නේ වැඩි හිටියා. සමහර අය ග්‍රාමවාසීව සේවය කරන්න කැමති නැහැ. උන්වහන්සේලාගේ සතුට ඒ කටයුතු කළා. එනවා වඩාත් සැහැල්ලුවෙන් ඉන්න, සතුටෙන් ඉන්න එයා ඉගෙන ගන්න. තුප්තික අවසන් කරලා තමයි එයා සතුටෙන් ඉන්නේ. සැප වර්ග දෙකයිනේ, ලෝකෝත්තර සැප, ලෞකික සැප. ලෝකෝත්තර සතුට, ලෞකික සතුට. ලෞකික සතුට වේදනාකාරී, ලෝකෝත්තර සතුට වේදනා වෙන් තොරයි. එයා වේදනාව ලැබෙන දේවල් පුරව ගන්න කෙනෙක් නෙමෙයි, වේදනාව අඩු වෙන විදියට වැඩ කරන කෙනෙක්. අන්න ඒකයි ලෝකෝත්තර සතුට. හැමතිස්සෙම වේදනාවල් අඩු වෙන තරමට වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න අවම වෙන විදියට කටයුතු කරනවා. නැති වෙන විදියට වැඩ කරනවා කියන්නේ. ප්‍රශ්න හදන මැෂිම අයින් කරගත්තා නම් ඔක්කොම හරි. කොහොමද මේක අයින් කරන්නේ? ඔබ සොයන්න ඉන්ද්‍රයන් හයින් එහා දෙයක්. ඔබ සොයන්න සෑම දෙයකම දිත්වයක් තියෙනවා, දිත්වයෙන් එහා දෙයක්. ඔබ සොයන්න අකාලික දෙයක්. ඔබ සොයන්න සියල්ලගේ නිදහස් වූ අවස්ථාව. ඔබ සොයන්න ඔබව. ඒද එහෙම හොයාගෙන ගිහිල්ලා 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 යම්කිසි දවසක් ඒවි මට මාව හමු වුණුදා එහි මම නැත. අන්නේ වැකී කියාගෙන අවදි වෙන්න පුළුවන් කමක් තියෙනවා. මාව හමු වුණුදා එහි මම නැත. ඇයි මිනිස්සෙකුට මෙතන මමයි කියලා හැඟීමක් පහළ වෙන්නේ? පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ ප්‍රත්‍ය එකතු වෙන විදිය. පච්ච වෙන විදිය. ප්‍රත්‍ය පච්ච එකතු වෙන විදිය. රැස් වෙන විදිය. එතන මමෙක් හැදෙන විදිය තමයි මේ පටිච්ච සමුප්පාදයේදී පෙන්වලා දෙලා තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ අගක් මුලක් මොකක්වත් දන්නේ නැති අන්ධකාරය වගේ හේතුවක්. දිගක් පළලක් අගක් මුලක් මොකක්වත්ම දන්නේ නැති සත්වෙක් ඉන්නේ හරි අසරණ. කිරි කැටියානේ පොඩි කාලේ. මේ කිරි කැටිය මොකක්වත් දන්නේ නැහැ. කට්ටිය එක එක දේවල් මෙයා නරකයි කියලා උගන්වනවා, එයා හොඳයි කියලා උගන්වනවා. ඒ වගේ තමයි. ඒක ඔක්කොම ලොකු මහත් උනත් ඒ කිරිකැටිය තත්වෙම තමයි පොඩ්ඩක් ඉතින් ලොකු මහත් වෙලා තියෙනවා තමයි. කියලා දීපු ටිකක් වැඩ කරගන්නවා තමයි. මෙන්න මේ අවිජ්ජා ප්‍රත්‍ය හේතුවෙන්, අවිද්‍යාව හේතුවෙන් මෙයා රැස් කරගන්නවා. සත්වයෝ නොයෙකුත් සංඛාර රැස් කරගන්නවා. ඉතින් පුජ්‍යලයෙන් පුජ්‍යලයට සංඛාර වෙනස්. අචී සංඛාර, රූප සංඛාර, ගන්ධ රස ස්පර්ශ මනෝ සංඛාර ධර්ම සත්වයෙන් සත්වයට, ආගමෙන් ආගමට වෙනස් වෙනස් වෙනස්. මෙහිම සංඛාර රැස් වෙන එක එක්කෙනා. ඉතින් එක එක්කෙනාට එක එක පිස්සු. සංඛාරයගේ හැටියට තමයි. හැබැයි අවිද්‍යාව එකයි, නොදන්නකම. හයක් හතරක් දන්නේ. ඌට හය හතර නොතේරෙන එක. මොකද හය හතර කියන්නේ? මොකද හතර, මොකද හය? මේගොල්ලොත් හය හතර දන්නේ නැහැ. ආඩේ කියන්නේ අපාය හතරයි, දිව්‍ය ලෝක හයයි. හතරෙන් එකට යනවද, හයෙන් එකට යනවද කියලා නේද? අංගිත මේගොල්ලොත් හය හතර දන්නේ නැති කොටිය උන් කියලා. සංඛාර පත්‍ය වෙනකොට මොකද වෙන්නේ? එන විඥාන. මේ සංස්කාර ඇති වෙනකොට විඥාන. මේක බොහොම වේගෙන් සිද්ධ වෙන්නේ. මේක මතු පිටින් අපි හඳුලා ගන්න පුළුවන්. දැන් මේ ශරීරයේ වුණත් යමක් ස්පර්ශ වෙනකොට මේ පාට මේ විඥාන. විඥාණයෙන් තමයි ඇති කරගන්නවා, බෙදා ගන්නවා නාම රූප. ඒ නාම රූප සලායතන වලට අනුගත වන විදියට, අනුරූප වන විදියට ඒවා ඇතුල් වෙනවා. ඇහෙන් ශබ්ද ගන්න බෑ, කනෙන් රූප ගන්න බෑ, නාහෙන් රූප හරි ශබ්ද හරි ගන්න බෑ. ඒවට හරියට එකිනෙකට 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 අනුරූප වන විදියට තමයි මේක තැම්පත් වෙන්නේ. දැන් මේ ප්‍රමුඛ ඉන්ද්‍රිය මොකද්ද කියලා මම කාටවත් කියන්න බෑ. පුජ්‍යලයෙන් පුජ්‍යලයට ප්‍රමුඛ වෙච්ච ඉන්ද්‍රියන් තියෙනවා. මේ සලායතන කියලා මෙතනින් අදහස් කළාට අපිට මේ ඇහැ කිව්වට මුලින් පිටින් පේන හැයම නෙමෙයි. පිටින් ඇහැයි ප්‍රශ්නයක් නෑ, මේක අභ්‍යන්තරික එකක් තියෙනවා. ඒකට අපි කියනවා චක්කු විඤ්ඤාණය. සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය. ඒකට තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ විඥාණය ඇතුලේ තමයි නාම රූප තියෙන්නේ. එතන තමයි සලායතන හැදෙන්නේ. එතන තමයි එකිනෙකට අතීත අනාගත වර්තමාන ස්පර්ශ වෙන්නේ. එතන තමයි අතීත අනාගත වර්තමාන ස්පර්ශ කරාම එයා ගත්ත විදියට අත්වාදයට පරවාදයට අනුව වේදනා හටගන්නේ. ඒ වේදනා හට ගන්නා වූ ප්‍රබාධයන් වලට අනුකූල වූ ආකාරයට යාට තණ්හාව. ඒ කියන්නේ ඇලුනත් තණ්හාව, ගැටුනත් තණ්හාව හට ගන්නවා. ඒ තණ්හාව එයා කොහොමද අත් නොහැර අල්ලා ගන්නව? මොකද අර මම මගේ ආත්මීය කියන ගුණය දැන් තියෙනවා මෙතන. තරහවද තරහා ගත්තා, බැනීමාවද බැනීම ගත්තා කියලා තිබ්බද? ඒ විදිහට ඒ විදිහට ඒ විදිහට ඒ විදිහට ගත්තා. තණ්හාව කියලා කියන්නේ මේ සසර බඳවන ගම් එක. සසර බඳවන ගම් එක. ඕන දෙයකට බැඳී යන ගුණය, අත් නොහැර බැඳී යන ගුණය අල්ලා ගැනීමට කියනවා තණ්හාව. මේක අත් නොහැර අල්ලා ගන්න උපාදානය. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු වෙච්ච තැන ඒකට අපි කියනවා සත්වයේ කුජලයක ආත්මයක්. එහෙම නැත්නම් මෙතන යම් භව ස්වභාවයක්. භවයක් පේන්න පටන් ගන්නවා. හැම කෙනෙක් ළඟම තියෙන භව. භව නිරෝධනේ භව රෝගය. ඊට පස්සේ භවයක් පේනවා. මොකද භවය කියන්නේ? සදායතන වලින් යුක්ත අර සංස්කාර විඥාන නාම රූප සලායතන අස්ස වේදනා තණ්හා උපාදාන වලින් සමන්විත වූ ක්‍රියාදාමයට කියනෝ භව. භවයක් තියෙනවා. ඒ භවයම ඊට පස්සේ ඒ භවය තුළම ජාති කියන ගතිය තියෙනවා. දැන් අපි ඔක්කොම එක හැටියට ගත්තොත් එහෙම සත්ව කියන භව ගුණාංගය ලබා ගත්තට මේ සත්ව කියන භවාංග ගුණාංගයෙන් ඊළඟට ගන්නවා මනුස්ස කියලා එකක් ගන්නවා. මනුස්ස කියන භව ගුණයෙන් එහාට බෙදලා ඊළඟට ගන්නෝ රටවල් වල ගුණයක්. ඊට පස්සේ ගන්නෝ ජාතික ගුණයක්. මේ මේ ජාතිය, මේ ආගමේ ජාතිය, මේ වර්ගයේ ජාතිය, මේ කුලේ ජාතිය කියලා ගන්නෝ. ඔන්න ඔය වගේ ප්‍රභේදන කිරීමේ ලක්ෂණයක් තමයි මේ ජාති කියලා ගන්නෙ. මොකද අර කොටස් වලින් එයා තණ්හාමාන දිට්ටි ටික අරගත්තා. ඊට පස්සේ මේ මල්ල නම් කිරීම කරනවා. එක්තරා ගතියක් දිෂ්ටියකින් යුක්ත වූ සසර පැවැත්මට යෝග්‍ය වූ තත්ත්වයට මෙයා දැන් හදාගෙන ඉවරයි. පැවැත්මක් තියෙනවා ජාති. ආන්න යාට තමයි මොනවද ලැබෙන්නේ? ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, පායාස සම. ඒ ඔක්කොම ටික ලැබෙන්නේ අර ජාතියින. මෙන්න මේ ජාතිය නිදහස් කරපු කෙනාට තමයි ඒකන කියන්නේ. මේ අවබෝධයට පත් වුණාම රහතන් වහන්සේලා ජරාවට පත් වෙන්නේ, මරණයට පත් වෙන්නේ. නමියන්ති මැරෙන්නේ නැහැ. ජරාවට පත් වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, ශෝකයට පත් වෙන්නේ නැහැ, පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඒවට පත් වෙන්නේ නැහැ. ආනේ ආකාරයෙන් මේ දුක්ඛයෝ රැස් වෙනවය. ඒව මේ තස්ස කේවලද දුක්ඛකන්දස සමුදයෝ. මෙන්න මෙහෙම දුක් සමුදේ වෙනවය, රැස් වෙනවය. දැන් මේ අපි මේ දේශනා තුලින් දිගින් දිගටම මුලින්ම අපි මේ දුරු කරන්න උත්සාහ කරන්නේ ඔළුවේ තියෙන අවිච්ඡාව. මොකද හේතුව මේ පටිච්ච සමුප්පාදයේ මේ සංසිඳීමේ පටලැවිල්ල निराකරණය වෙන මූලික સિદ્ધාන්තය තියෙන්නේ අවිද්‍යාවේ. ඒ නිසා තමයි මේ පුළුවන් තරම් මේක ඔළුවට දෙන්නේ. ලෝකේ මේකයි, යථාර්ථයේ මේකයි, සත්‍ය මේකයි, ස්වභාවය මේකයි කියන එක ඥානනය කරන්න ඕන සියලු විසඳුම් ඇති කරලීම උදෙසා. එතකොට අපි විග්‍රහ කරනවා අවිද්‍යා යත්තේ අශේෂ විරාග නිරෝධය. මේ අවිද්‍යාවේ ශේෂයක්වත් නැතුව නිරෝධ කරගත්තොත් විතරයි මෙහාට එන්න පුළුවන්. අනිත් වැඩ කරන්න පුළුවන් නම් මේ ලයිට් එක දැල්ව ගන්න ඕන වැඩ කරන්න. නැත්නම් අන්ධකාරේ වැඩ කරන්න බෑ. ඒ නිසා මේ අන්ධකාරේ කොච්චර භාවනා ඉගෙනුවත් භාවනාවලින් ප්‍රතිඵලයක් නැහැ. දැන් මේ අනවබෝධයේ ඉන්න මිනිස්සුන්ට මට ඕනනම් ගාවහම ආස්වාස ප්‍රාස්වාස කරන්න අරමුණක් දිහා බලන්න ඉන්නේ. ඒ මේ කියන්න පුළුවන්. නමුත් මේ සුතමේ ඥානයේ තුලින් පුළුවන් තරම් අවදි කරලා අවදි කරලා අවදි කරලා නැති කරන්න උත්සාහ කරන්නේ අවිද්‍යාව. මොකද අවිද්‍යාව කියන්නේ? මනෝමය. අපි මවාගත්ත ලෝකය තුලින් සාධාරණ ලෝකයකට පිවිසිලා, යථාවාදී ලෝකයට පිවිසිලා, පවතින ස්වභාවයේ ලෝකයට පිවිසිලා, තත්ත්වාකාරයෙන් බැලීම, පුරුදු කිරීම. අවිද්‍යා යන්තේ අශේෂ විරාග නිරෝධෝ. අන්න අවිද්‍යාව නිරෝධ වෙනකොටම සංඛාරවල පැටලෙන ගතිය, සංඛාර වලට පැටලෙන්න හම්බෙන්නේ නැහැ. බොරු කාරයන්ට බොරු කියන්න හම්බෙන්නේ නැහැ. මායයට රවට්ටන්න බෑ. අවදියෙන් ඉන්නේ. දැන් හොඳ අවබෝධයෙන් ඉන්න මිනිස්සෙක් ළඟට ගිහිල්ලා දැන් අපි සිගරට් බොන්නේ නැහැ. සිගරට් බොන්නේ නැති කෙනෙක් ළඟට ඔබ ඔබ උපාසිකාව ළඟට ඇවිල්ලා එහෙම කළා සිගරට් පැකට් එක දික් කරනවා. ඔබ අවබෝධයෙන් ඉන්නෝ. ඒ වගේම ඔබට දිරවන්නෙත් නැහැ, මේ ගඳත් උහුලන්නත් බෑ. ඔබ එතකොට ගන්නවද සිගරට් වල? ගන්න නැහැ, ප්‍රතික්ෂේප කරනවා. තේරුණානේ? මොකද හේතුව ඒ අවිද්‍යාවේ පැටලිලා නැහැ. දුම්පානය කිරීමේ අවිද්‍යාවේ බැටිලා නැති නිසා මෙයාට අගල නෝ තැන්ක්ස් කියලා එක අයින් කරනවා. ආන් ඒ වගේම පින්නතුනේ මේ සංඛාර ලෝකයේ එනකොට, මේව රැස් වෙලා එනකොට, එක එක මල ඉලව් එනකොට, රස්න එනකොට, ගැටලු එනකොට, ඒ සියලු දෙනා ඒවට ගැන්තිය නෝ තැන්ක්ස්. මට ඒව ගන්න පුළුවන් කම නෑ. මම ඒව කරන දෙයක් නෙමෙයි, මම ඒව පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි කියන වගේම පාවිච්චියක් නෑ. ඊට පස්සේ බලන්න මේකේ නිරෝධ කරගෙන 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 යන අශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා, විඥාන නිරෝධෝ විඥාන නිරෝධා, නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා, සලායතන නිරෝධෝ සලායතන නිරෝධා, පස්ස නිරෝධෝ පස්ස නිරෝධා, වේදනා නිරෝධෝ වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා, භව නිරෝධෝ භව නිරෝධා, ජාති නිරෝධෝ ජාති නිරෝධා. යල්ලාව සන්නිරෝධයි. මොනවද ප්‍රශ්න? ඥානං උදපාදී, ඥානෙ ඉපදුනා, ආලෝකෝ උදපාදී, ආලෝකෙ ඉපදුනා, චක්කුං උදපාදී, මේ ලෝකෝත්තර සදහම් මැස පහළ වුණා. පෙර නොඇසූ බණ ධර්මය අවබෝධය ඇසුවා, දුටුවා, අවබෝධ කරගත්තා. යාට ජාති නිරෝධයි, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරෝධයි. ඒව මේ දස කේවලස්ස දුක්ඛකන්දස්ස නිරෝධෝ හෝති. ආනේ ආකාරයෙන් මෙයාගේ දුක් රස සියල්ල නිරෝධයි. ධර්මඥානය අත්‍යවශ්‍යමයි ආධ්‍යාත්මික ගිනි නිවන්න. ඒකනේ මිනිස්සු ගින්නක් හටගත්තාම ගිනි නිවන හමුදාවට කෝල් කරන්නේ. ගින්නක් නිවන්න අත්‍යවශ්‍යයි ධර්මඥානය. එයාට එයා දකින්න ආධ්‍යාත්මය තුල ඇති වෙන චිත්‍රපටයකට තමයි මම අඬන්නේ hina wenne bay wenne kiyala. අපි වැනෙන්නේ ආධ්‍යාත්මිකව පේන චිත්‍රපටිය බල බල. දැන් පිටින් චිත්‍රපටි බලද්දිත් අපි වැනෙනව නේද? චිත්‍රපටියට අනුව හිතන බලන අඬන බය වෙන. ඒ වගේම තමයි ආධ්‍යාත්මය තුළ පවතින චිත්‍රපටියටත් ඒක ඉස්සරහා ඉඳගෙන පුජ්‍යලත්ය ගොනු වුණාම ඒක වෙනුවෙන් hina වෙනවා අඬනවා බය වෙනවා කනස්සල්ලක් පත් වෙනවා. මේ මනෝමය ස්වභාවයට ඇලෙන්නේ නැති ගතියක් නිදහස් වුණු ගතිය මෙයා ඇති කරගත්තට පස්සේ මවා ගන්න දේවල් වලට මවල තියෙන දේවල් වලට එයා ඇලෙන්නේ මොනවද මවන්නේ? මොනවද මේ සංඛාර කියන ඒවා වලින් මවන්නේ? විඥාණයෙන් තමයි මවන්නේ, නාම රූපයෙන් තමයි මවන්නේ, සලආයතන වලින් තමයි මවන්නේ. කාලය ගැටීමෙන් තමයි මැවෙන්නේ. තණ්හා උපාදානයෙන් තමයි මේව මැවෙන්නේ. ඔබගේ මැවීම අවසන් කරන්න එවිට ස්වභාවිකත්වය එතැන් සිට ගලා යනවා ඇති. ඔබ විසින් මවා ගන්නවා, ලෝකයා විසින් මවා දෙනවා. ඊට පස්සේ ගැටලු ටිකක් ප්‍රශ්න ටිකක් කියලා කියන්නේ ලෝකයා විසින් මවා දෙන ලද තමන් විසින් මවා ගන්නා තැනට අපි කියනවා. ලෝකය මම කියලා කියනවා. ඔබේ මනස ගෙනෙන්න ශක්තිමත් කරගන්න. නරකම නරක දේ කෙරෙහි නොගැටෙන්නත්, හොඳම හොඳ දේ කෙරෙහි නොඇලෙන්නත් ඔබේ මනස ශක්තිමත් කරගන්න. නරකම නරක දේ කෙරෙහි නොගැටෙන්නත් හොඳම හොඳම දේට නොයැලෙන්නත් ඔබේ මනස ශක්තිමත් කරන්න. මා විමසන්නම් ඔබට ඔබේ ජීවිතයේ ඔබ සලකන නරකම නරක දේ මොකද්ද කියලා ලියන්න. ඒ වගේම ඔබේ ජීවිතයේ ඔබ සලකන හොඳම හොඳම දේ මොකද්ද කියලා ලියන්න. ආන්නේ දෙකට නොඇලෙන්න නොගැටෙන්න ඔබේ මනස ශක්තිමත් කරගන්න. ඊට පස්සේ මනස සැහැල්ලුයි, ශාන්තයි, ප්‍රණීතයි. ලෝකේ තියෙන මහා ලොකු ප්‍රශ්න නෑ, ගැටලු නෑ. කාය සංස්කාරයක් නඩත්තුව පමණයි. කැමතිනම් මේ ශරීරය මෙතනින් බහා තබා සියලු අලකලංච වලින් නිදහස්ව පහනක් නෙවී ගියාසේ නිවී යන අතර, එහෙම නැත්නම් ඔබගේ මනස සැහැල්ලු වීමේ ප්‍රතිවිපාක හැටියට උසස් සත්‍යයක ජීව ස්වභාවයක්, ප්‍රීතියෙන් පවතින ජීව ස්වභාවයක් ලැබේ. ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම කාට හරි ඉස්සරහට එන්න ඕන නම් එන්න. අභ්‍යන්තරිකව පවතින මේ හිර ගති, තද ගති තව ඇතුළට හිර කර ගන්න නැතුව එළියටම දාන්න. මම මේක ඇතුලේ සිටිය යුතුද? නෑනේ. එතකොට අපිට තේරෙනවා නම් සියුම් ආකාරයෙන් මේක පක්කාර තියෙනවා වගේ තේරෙනවද ඇතුළත? කොට කැලක් වගේ එකක් තියෙනවා. දඟලන්න නැතුව නිකම් මැරිච්ච කොටයක් වගේ තියෙනවා. ඒ කොටේ තියාගෙන ඉන්නේ ආරක්ෂාවට. කවුරු හරි ආවොත් කොළු කැල්ලක් තියාගෙන ඉන්න පදමල ගන්න. ඒ වගේ තමන්ගේ ආරක්ෂාවටද බලන්න ඔය කොටි කැල්ල තියාගෙන තමන්ගේ අනාරක්ෂිත බව කොට නැගින්නේ ඕකේ. මොකටද නිකන් දිරච්ච කොට කෑල්ලක් තියාගෙන ඔබතුමියට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔබතුමිය හරි නරක කෙනෙක් කියලා. ඒ ප්‍රශ්නයක් නැත්තේ. ප්‍රශ්නයක් නෑ මම බස් එකකින් දෙන්නම්කො රිටර්න් එක. එහෙම දුන්නා රිටර්න්. දීලා තියෙනවා. එහෙම රිටර්න් දීලා තියෙනවා. ඈ? තමා ළඟ හොඳම හොඳ කෙනත් නරකම නරක කෙනත් නැත්තම් කවුද ඉන්නේ? කිසිවෙක් නෑ. එතකොට ඔය දැනට පොඩියට හරි ඒ දැනෙන බර දැනෙන දිරච්ච කොටේක ස්වභාවය ඒකත් එළියෙන් තියලා ඇවිදගෙන ගියොත් ඔබ කවුද? කවුරුවත් නෙමෙයි. අන්නේ විදියට යන්න. එහෙම ඇවිදගෙන යනකොට සැහැල්ලුයිනේ. ආ, ඒ සැහැල්ලුයිනේ ඇවිදගෙන යන. කොටන් උසයි යන්න නැතුව. ඒක දිහා බලන්න යන්න එපා. තමන්ගේ අර නිදහස් පාට තමන් ඇවිදගෙන යන්න. ඒක දිහා බලන්න එපා. ඒ තමන්ගේ ශාරීරිකව තමන්ට දැනෙන වෙනස්කම් දිහා බලන්න එපා. ඒක අවශ්‍ය නැහැ. තමන්ගේ නිදහස් මාවතේ තමන් හිටියම හොඳටම ඇති. ඒවා නිකන් එච්චර ගණන් ගත යුතු දේවල් නෙමෙයි, බැලිය යුතු දේවල් නෙමෙයි, අවශ්‍ය නැහැ ඒවා ඕනේ. එතකොට තමන්ගේ බුද්ධිය නිදහස් නැහැනේ ඕක දිහා බලනකොට. එනිසා ඒවා බල දිහා බලන්න තමන් අවශ්‍ය නිදහසේ ඉන්න, නිදහසේ ඉන්න වෙනස්කම් ඉබේ සිද්ධ වෙයි. අපි අර කතාවක් අහලා තියෙනවා පැරණි. බල්ලෙකුට ගලක් ගැහුවාම බල්ලා බලන්නේ ගල දිහාලු. සිංහයෙකුට ගලක් ගැහුවාම සිංහයා බලන්නේ ගල ආපු දිහාලු. ආන්න ඒ වගේ අපි තුලත් ප්‍රශ්නයක් හටගත්තාම අපි මේක ප්‍රශ්නේ දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් කියලා අඳුන ගන්න ඕන. නමුත් අපි ඒ ඉක්මනින් බලන්නේ කොහේද? ප්‍රශ්නේ ආපු දිහා බලන්න. ඒ වගේ මෙතන තමන්ගේ ප්‍රශ්නයක් තියෙනකොට ඒක ප්‍රශ්නේ කියලා බලාගෙන ඉන්න එපා. ඒකට විසඳුම හොයන්න ඕනේ. ඇයි මේක මෙහෙම හිර වෙලා තියෙන්නේ? ඇයි නොතේරී තියෙන්නේ? අනවබෝධිතව තියෙන්නේ කියලා බලන්න ඕනේ විසඳුම දෙහා. විසඳුම් මාර්ගයේ දිගේ අපි ගමන් කරනකොට ප්‍රශ්නේ විසඳෙනවා. එක පැත්තක තියෙනවා ප්‍රශ්න තියෙන පැත්ත, තව පැත්තක තියෙනවා ප්‍රශ්න නැති පැත්ත. තමන් ගන්න ප්‍රශ්න නැති පැත්ත, ප්‍රශ්න නැති පැත්තට වෙලා ඉන්න ප්‍රශ්න ටික විසඳලා තියෙන්නේ. ධර්මයෙන් සමස්තය වශයෙන් කියපු සියල්ල අමතක කරලා අපි මේ මනස දිහා අපිට ඕන විදිහට බලාගෙන ඉන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියලා කියන්නේ ධර්මයෙන් ලැබෙන උපදේශයත් අරගෙන තමයි අපි එතන ඉන්න ඕන. ඒ වගේම මෙතන තියෙන ගැටලු හැමෙහිදී අපි මේ ධර්මයෙන් ලබා දුන්න සීල උපදේශ ක්‍රියාත්මක කළද තියෙන්නේ කියලාත් බලන්න ඕන. හරියට අපි භාණ්ඩයක් ගෙනහම මේ භාණ්ඩෙත් එක්කම අපිට හම්බ වෙනවා පොඩි දත්ත සටහනක්. ඒ සටහන දිහා බල බලා තමයි අපි මේ භාණ්ඩය සවි කරගන්නේ. මේ කෑල්ල කොතෙන්ද ගැලපෙන්න තියෙන්නේ කියේ බල බලා. ආන් මේ වගේ ධර්මයේ හරියට ගලප ගන්න ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකට. හරියට ධර්මයේ තේ තැන් වලට ගලපලා බලුවාම හරියටම හරියට තිබ්බහම හරියටම වැඩ කරනවා. අතහැරීම කියන එක ඉහළින්ම පුරුදු වෙනවා. මොකද හේතුව මේ ලෝකේ ගෙනාව දෙයක් නෑ, ගෙනියන දෙයක් නෑ. මේ තියෙන්නේ මනෝමය ස්වභාවයක්. ඒ ස්වභාවය තුළයි මම හැදිලා තියෙන්නේ. මම කියන්නේ මනෝභාවයක් නිසා යථාර්ථයක්වත් සත්‍යයක්වත් පෙන්විය හැකි දෙයක්වත් මෙහි නැත කියන අවබෝධයෙන් පිපිදෙනවා. දැන් කෑලි බෑලි මුකුත් ඉතුරු වේද? කිසිම කෑල්ලක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ නිදහස් කොටසට වෙලා ඉන්න, නිදහස ප්‍රගුණ කරන්න, ශාන්තිය ප්‍රගුණ කරන්න, නිරෝධය ප්‍රගුණ කරගන්න. ඒ නිරෝධයේ ඉඳගෙන නිරෝධයෙන් විසඳුම් සපයා ගන්න. අපි දැවෙන කෙනෙක් හැටියට දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සපයන්න බෑ. නිවන කෙනෙක් හැටියට නිවුණු තැන ඉඳලා දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සපයා ගන්න ඕන. බලන්න මේ තැවෙන්නේ, මේ රැඳිලා තියෙන්නේ මාන්නයද, උද්දච්චකමද, අවිද්‍යාවද, මෝහයද, තණ්හාවද, මාන්නයද කියලා බලන්න. ඔබ 100%ක් නිවැරදි වුණත් ඔබේ මනස 100%ක් නිවැරදි නොවෙන්නට පුළුවන්. මනසද නිවැරදි කළ යුතුයි ඔබ. ඔබ 100%ක් ධර්මය දැනගත්තත් ඔබේ මනස 100%ක් ධර්මය නොහඳුනනවා වෙන්න පුළුවන්. ඔබේ මනසද ඒ ආකාරයෙන් අවබෝධයට පත් කළ යුතුයි. ඔබ දැනගත්තට මදි. ඔබේ මනසයි අවබෝධයට පත් කරන්න. දැන් ධර්මයේ උගත් අය ගොඩාක් ඉන්නවා. ඩාක් හිටියට ඔවුන්ගේ මනස ධර්මය හඳුනගෙන නැහැ. පිටින් දන්නව සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ, මුකුත් නෑ, ඔක්කොම සංස්කාර අනිත්‍යයි, අනාත්මයි, දුකයි කියලා දන්නවා. නමුත් මනස ඒක තේරුම් ගන්න, මනසට ඒක දෙන්න ඕන, මනස කරා ඒක ගෙනියන්න ඕන. ගෙනිලා මනස තුළ තියෙන මමත්වය උදුරා දමන්න ඕන. ඒ විදිහට වීරයෙන්, අප්‍රමාදීව, අප්‍රතිහත ධෛර්යයෙන්, සතර සම්‍යප්ප්‍රදානයෙන් මගේ නිවන් මඟ පාදා ගන්නට පෙර වීර්ය දරත්වා. හැමදෙනාටම සම්මා සම්බුද්ධ